මිළඟට රෝහණ බණ්ඩාර විජේසුන්දර මැතිතුම ඔබතුමාට විනාඩි 15ක් කාලයක් තියෙනවා. ඊට පෙර මූලාසනයේ සඳහා ගරු සමන් ප්‍රියහෙරත් මැතිතුම.
රෝහණ බණ්ඩාර මන්තුම.
මූලාසන ඔබන ගරු මන්තුමනි, මම හිතන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පස්සේ අපි ප්‍රථම වතාවට පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වෙන දවස සිළුම් ශ්‍රී ලාංකිකයින්ට සෞභාග්‍ය පිරි සුබන වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මං හිතන්නේ වසර පහක් තිස්සේ ඇදිච්ච කාරණාවක් පිළිබඳ නැවත නැවත අපි සාකච්ඡා කරන නැත්නම් විවාද කරන දිනයක් බවට දවසත් පත් වෙලා තියෙනවා. මේ අපි මතු කරන කාරණා අවඥාවෙන් විහිළු සහගතව පක්ෂ දේශපාලනය ගැන හිතලා මේක මෙතනින් ප්‍රතික්ෂේප කරොත් මේවා ගණන් නොගෙන හිටියොත් නැවත ලබන වසරෙත් අපිට මේ ගැන කතා කරන්න සිද්ධ වෙයි. අපි මේ ප්‍රශ්න ගැන කතා කරන්න ඕනේ මේ පාස්කු ප්‍රහාරය නිසා ජීවිත අහිමි වෙච්ච දැන් අපි එක පැත්තකින් ගත්තාම දැන් මේ පාස්කු ප්‍රහාරේ හරි පරීක්ෂණයක් කරලා තියෙනවා කියලා කියනවනම් කොහොමද බලන්න දැන් මේ අඩුම තරමේ මේකේ මියගිය ඒ ගාණ හරියට අපිට කියාගන්න පුළුවන් වෙලා තියෙනවද? එක තැනකදී කියනවා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේදී කියනවා 271 දෙනෙක් මිය ගියා කියලා. අනිත් පැත්තෙන් කියනවා පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාවේදී කියනවා 277ක් මිය ගියා කියලා. ඊට පස්සේ කියනවා මලල්ගොඩ වාර්තාවෙන් කියනවා 259ක් මිය ගියා කියලා. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසෙන මැතිතුම පාර්ලිමේන්තුවට එතුමා කියනවා 315 දෙනෙක් අවම වශයෙන් මිය ගිලා තිනවා. ඉතින් තවම එතකොට අපි මේ මිය ගිය ගාන හරියාකාරව හඳුනා ගන්න බැරි වෙච්චි. ඒ ගැන හරි නිල ප්‍රකාශයක් කරගන්න බැරි වෙච්චි. මේ රටකනේ අපි ඉන්නේ. එතකොට මේ පිළිබඳව අනිකුත් හොරු නැත්නම් මේ පිටපස්සේ හිටපු මහමලකරුවෝ හොයන එක ගැන අපේ මොන කවර කතාවද? ඉස්සල්ලාම මියගිය ගණට හරියට ප්‍රකාශයක් දී ගන්න බැරි නිල වශයෙන් ප්‍රකාශයක් කරගන්න බැරි ජාතියක් රටක්. ඉතින් මේකේ අර පැත්තේ ඉඳගෙන මේ පැත්තටයි මේ පැත්තේ ඉඳගෙන අර පැත්තටයි තමන්ගේ කෙනා රැකගන්න කටයුතු කරන කතා කරන වෙනුවට අපි මේක ජාතියක් විදිහට මේ ප්‍රශ්නේ ගැන හිතන්න එපා. අද අපේ ස්වාමින් වහන්සේ කතා කරා මේ තව ජාත්‍යන්තර බලපෑම් නැත්නම් ජාත්‍යන්තරත් එක්ක මේක නැවත ගැලපෙන්න පුළුවන්. ඒ සියලු දේවල් එක අපි නැත් මේකේ අපි දේශපාලනේ පසකින් තියලා මේ අපේ සමස්ත ජාතියේ මෙල්ල වෙච්ච ප්‍රහාරයක් මේක. බුදුමල හිතනවා මේ මේ පාස්කු ප්‍රහාරය නිසා මේ ගියා ක්‍රිස්තියානි ජාතිකයන්ට විතරක් මේක ප්‍රශ්නයක්, ඒ ඇයි විතරක් සාධාරණ ලබා දෙන්න ඕන කියලා හිතනවා නම් මේක සම්පූර්ණ වැරදි. මේක අද බුදුමල කතා කරනවා අද යන්තම් මෙරටේ සංචාරක ව්‍යාපාරයේ හිසෝසෝගෙන එනවා. මේක හරහා අපේ රටේ ආර්ථිකයට යම් කිසි නැම්මක් ලැබෙන ඉන්න වෙලාවේ නැවත නැවත මේව හාරන්න එපා කියලා. ඒ වගේම තමයි 2018 ඉඳන් මේ කාරණේ වෙනකොට ලංකාවේ මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාලා ඔබතුමාලා දන්නා මෙරටේ මවාපාපු සංවර්ධනය තුල දූෂණය රජ කරවලා ආර්ථිකයේ මවාපාපු සංවර්ධනය පෙන්ලා තිබට සැබැයි මෙරටේ ණයමත දුවපු ආර්ථිකය කඩා කප්පල් වෙලා වැටිලා ණයමත දුවන එක ණය නැවත ණය ටික සහ පොලී කිවන්න ණය අරගෙන දුවන රට යම් කිසි මට්ටමකට සංචාරක ව්‍යාපාරය තුලින් විවිධ විදේශ ප්‍රේෂණ තුලින් අපේ රට උසෝසෝගමින් එන වෙලාවේ මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ. මේ පාස්කු ප්‍රහාරක සංචාරක හෝටල් ඉලක්ක කරගත්තා. එතකොට ක්‍රිස්තියානි පල්ලි සංචාරක හෝටල්. ඇයි මේ දෙකම තේරුම් ගන්න හේතුුනේ? එතකොට මේ පාස්කු ප්‍රහාරය එල්ල කිරීම පිටිපස්සේ ජාතිවාදයේ ඇවිස්සීම වගේම රජයේ අපහසුතාවයට පත් කිරීම මේ රටේ ආර්ථිකය කඩාකප්පල් ආර්ථිකය කඩාවැට්ටීම කියන කාරණා දෙකම තිබුණා. ඒ නිසා තමයි සංචාරක හෝටල් ටික හොයාගන්නේ. අපිට විදේශ විනිමය ලැබෙමින් තිබිච්ච සංචාරක ව්‍යාපාරයේ එහෙම් පිටිම ඔසෝලා පොළොවේ ගැහුවා වගේ මේ පාස්කු ප්‍රහාරයත් එක්ක අපේ රටේ නන්නත්තරලා ගියා. මේ කොවිඩ් කාලෙත් එක්ක වගේ මර්ගල කාලේ වගේ අපේ සංචාරක ව්‍යාපාරය කඩාවැටුණා වගේම මේ පාස්කු ප්‍රහාරයත් එක්ක අපි මේ කාරණේට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ බලපෑම තමයි අපි ඇවිල්ලා මේ පහුගිය කාලේ පෝලිං වල දුක් විඳින තැනට එනකන් අපේ රට පත් උනේ. ඒ නිසා මේ පාස්කු ප්‍රහාරය තුල ක්‍රිස්තියානි භක්තිකෙන් විතරක්වත් මුස්ලිම් ජාතිකෙන් විතරක්වත් නෙමෙයි සමස්ත ශ්‍රී ලාංකික ජාතියම පිටිපස්සට ගෙනිච්චා. ඒ නිසා මේකේ අපි රාජකාරී කරනවා නම් අපි දේශපාලනය කරනවා නම් අපි විවිධ කාරණා වලිනවා නම් අපි ඔක්කොම මේ කාරණේදී දේශපාලනයේ අපේ පුද්ගලිකත්වය අපේ හිතේසිකම් අපේ නායකත්වයෙන් තියෙන වහල්කම් සියල්ල අපහාස පැත්තකින් තියලා අපි ජාතිකත්වය ගැන ඉඳලා තීන්දුව తీරන ගැතියුතු කාල සීමාවක ඉන්නේ. ඒ නිසා මේ ජාතිකත්වය ගැන කතා කරන්නේ නැතුව කටයුතු කිරීම තුළ තමයි මේ සියලු දේවල් ප්‍රශ්න මතුවෙන්නේ. මේකේ විවිධ තැන්වල අපි දැන් අද ආණ්ඩුව නියෝජනය කරමින් ඉන්න අපේ පැත්තේ නියෝජනය කරපු හරයන් ප්‍රනාන්දු මැතිතුමාලා මනුෂ්‍ය නානක්කාර මැතිතුමාලා මේ පැත්තේ ඉන්නවා කතා කරනකොට ඔබතුමාලා දන්නා සොනික් ගැන කිව්වා, පොඩි සහරාන් කෙනෙක් ගැන කිව්වා, විවිධ කාරණා ගැන කිව්වා. එතකොට අබුහිත් කෙනෙක් ගැන කියනවා. මේ සියල්ල දේවල් ගැන මේ කියන කාරණා. එතකොට ගැලනිගම අර බෝම්බ ලොරිය ගැන කිව්වා. එතකොට මේ ඒව බොරු නම් ඒ සී කාරණා සිද්ධ වෙනකොට මේ කියන දේ පිටිපස්සේ ගිහිල්ලා අවසන් කරන්න එපැයි. ඒ කටයුත්ත ඇයි මතරමක් නතර වෙන්නේ? අර සමහර අපේ පොලිස් දැම්මම හොදන්න හදනවා. ඒක අපේ පොලිස් නිලධාරි මහත්තයෙක්ගෙන. නිලන්ත ජයවර්ධන මහත්මයා ගැන කියන එතුමා තොරතුරු දුන්නා කියලා. තොරතුරු දුන්න කෙනා අපිට කිසි වෙලාවක මේ දඩයන් කරගන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ මේ රටේ. අපි ජාතිය වෙනුවෙන් නම් සේවය කරලා තියෙන්නේ. අපේ රටේ දේශපාලන නායකයන්ට තොරව අපි මේ රටේ දියුරුම් දීලා තියෙනවා නම් අපි රට පඩි ලබනවා නම් මේ රාජ්‍ය සේවකයෙක් විදිහට අපි සිල් දෙනම මේ ජාතියටයි සේවය කරන්න බැඳලා ඉන්නේ. එතකොට ඒ ජාතිය වෙනුවෙන් සේවය කරන එතකොට නිලන්ත ජයවර්ධන මැතිතුමා තමන්ට හම්බෙච්ච තොරතුරු ටික ඒ තැන්වලට බෙදාහැරලා තියෙනවා එතුමා. එතුමාගේ ඩියුටි එක කරලා දෙන හැබැයි ඒ යවනකොට යම් යම් තොරතුරු සැඟවිලා තියෙනවා නේද? එහෙනම් මෙතුමට මෙච්චර හම්බුන අහවල් දෙනට ගහනවා, අහවල් දවසේ ගහනවා, අහවල් අහවල් කට්ටියකින් ක්‍රියාත්මක කරනවා. එතකොට මේ අය ඉන්න තැන් ටික මේ අය කවුද කියන එක හරියාකාරව මේ තැන්වලට යවන්න බැරි වෙන්නේ ඇයි? එතකොට එතුමාගේ එක්කෝ එතුමට ලැබිච්ච තොරතුරු ටික සීමා සහිතයි, එහෙම නැත්නම් එතුමට එතනින් එහාට ලැබිච්ච තොරතුරු ටිකක් සංගවාගෙන මෙතුමා ඉදිරිපත් කරාද කියන සැකේ තියෙනවා. එනිසා එතුමා ටික හරියාකාරව අපිට ලබා ගන්න තිබිච්ච හැකියාව තිබුණේ එතුමාගේ දුරකථන මේ දේවල් ලැබිච්ච එතුමා එහාට මෙහාට මේ තොරතුරු එහාට මෙහාට ගමන් කරවපු නැත්නම් ලැබිච්ච මාර්ග ටික තිබිච්ච එතුමාගේ දුරකථනේ අවසානයේ අර MRI එකේ වගේ මේ මේ ඩිලීට් වෙලා යනවා. එතකොට මේ වගේ බුද්ධි තොරතුරු විශාල ප්‍රමාණයක් මෙරට ප්‍රධාන ඝාතනයකට නැත්නම් මෙරට සමස්ත ජාතියටම විනාශයක් ගෙනවන ප්‍රහාරයක තොරතුරු ලැබිච්ච තමන්ගේ තිබිච්ච සාක්ෂි ප්‍රධාන සාක්ෂිය නැත්නම් අධිකරණ භාණ්ඩය අවසානයේ නිකන් පුස්සක් බවට පත් වෙනකොට අපිට මේ පිළිබඳ සැකයක් ඉති වෙන්නේ නැද්ද? එතකොට මේ පිළිබඳව ඒ එතුමායි ක්‍රියා කරපු ක්‍රියාපට බඩට අපිට පොඩි සැකයක් තියෙනවා. සෑ ඒවා පිළිබඳව එතුමා නිදොස් වීම එතුමාට කාර්යභාරය. එතකොට මෙතුමා මේ සියල්ල දැනුවත් කරලා දෙනවා හරි. එතකොට දැනුවත් කිරීම පිළිබඳව මේ මෙතන තියෙනවා අපේ මේ සමහර තැන් වල කියවිච්ච දේවල් තියෙනවා. මේකේ 2019 4 වෙනි මාසේ 8 වෙනිදා නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මැතිතුමා එතුමාට ආපු තොරතුරු ටික හැම පොලිස්පති කට්ටියටම එතුමා මේ ලිඛිතව දැනුම් දීලා තියෙනවා මේ එතුමායි පල්ලා මේක හරහා ක්‍රියාත්මක වෙන්න කියලා. හැබැයි ඒතනින් පල්ලහැට නිලධාරින් මේ තොරතුරක් ආවනම් මේ කීප නිලධාරි මහත්තු ටික ක්‍රියාත්මක කළා තියෙනවා. එතුමාලා ඒ වෙනුවෙන් මේ ක්‍රිස්තියානි පල්ලි වලට විවිධ සේවක තැන් වලට ආරක්ෂා බලවේග කටයුතු කළා. ඒකට සමහර නිලධාරින් ක්‍රියාත්මක වෙන්නයි සමහර නිලධාරින් මේක පහර හැරීමයි පිළිවෙත ගැටලුවක් ඇති වෙන්නේ නැද්ද? එතකොට එහෙමනම් ඔබතුමාලා කිව්වා වගේම මේ රාජකාරිය පහර හැරිපු අය අපි අරගෙන ගිහලා තවත් උසස් තනතුරු වලට දෙනවා පත් කරන එකද අපේ යුතුකම වෙන්නේ? තමන්ට දිවෙච්ච වෙලාවේ තමන්ගේ ඩියුටි එක හරියට කරගත්තු පිරිකරට තව ඊට වැඩි බැරෑරුම් කාර්යභාරයක් බාර දෙනකොට සැක කටයුතු නැද්ද? ඒක කළ යුතුද අපි? එනිසා එතුමා ඒ කටයුත්තත් මම සභාගත කරන ඉදිරියේදී එතකොට එතුමා අප්‍රේල් මාසේ 8 වෙනිදා තමන්ට ලැබිච්ච නන්දන මුණසිංහ මැතිතුම තමන්ගේ කාර්ය හරියාකාරව කළද තමන්ට ආපු තොරතුරු ඒ අනුව බෙදාහැරලා තියෙනවා ඉදිරියේ එතනින් පල්ලහැට දෙන කට්ටියට. එතනින් පල්ලහැ කොටසක් ක්‍රියාත්මක වෙලා නැහැ. ඊට පස්සේ අය තියෙනවා තව දකුණු කොළඹ කොට්ටාස බාර නියෝජ්‍ය පොලිස් අධිකාරී නිශාන්ත සොයිසම් මැතිතුමා. එතුමාටත් ඒ වගේම ඇවිල්ලා එතුමා ඒක හරහා ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතකොට ඒ වගේ තවත් තියෙනවා තව කොටසකට තව කට්ටියකට හම්බුනහම මේ සාක්ෂි දෙනකොට කියලා තියෙනවා නිසාන් සොයිසම් මැතිතුමා එතුමා 2019 12 10 22 වෙනිදා සාක්ෂි දෙන ජනාධිපති පරීක්ෂණ කමිෂන් සභාවේ තමන් ප්‍රකාශ කරලා තියෙනවා මෙරට මරාගෙන බෑන ප්‍රහාරයක් දියත් කිරීම සැලසුම් කර තිබෙන තොරතුරු අනුව අදාළ පුද්ගලයන් දැනුවත් කිරීම ආරක්ෂක අංශ සැලසුම් ක්‍රියාත්මක කළ බැවින් තම කොට්ටාසේ කතෝලික පල්ලි ආරක්ෂා කර ගැනීමට හැකි වූ බව එතුමා කියනවා. එතකොට එතුමා ඒ තමන්ට ආපු තොරතුරු ඉහලින් ආපු මේ රුවටික අනුව තමන් ක්‍රියාත්මක කළ තමන් ආරක්ෂා කරලා තියෙනවා කියන එකට ජනාධිපති කමිෂන් සභාවට අවිලා කියලා තියෙනවා. එතකොට ඒ වගේම අය කියනවා මරාගෙන මැරෙන ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීම කටයුතු කරන තොරතුරු මත කොළඹ කොට්ටාසේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී JAUP ජයසිංහ මහතා 2019 4/13 වෙනිදින දිස්ත්‍රික් බාර නිලධාරී ස්ථානාධිපතිවරුන් සහ විශේෂ සාකච්ඡා පවත්වා එසේම එහිදී කතෝලික දේවස්ථාන ආරක්ෂා පිළිබඳ විශේෂ අවධානය යොමු කරන ලදී. එතකොට කොටසක් තමන්ට ලැබිච්ච නියෝගයේ මත නැත්නම් තමන්ට ලැබිච්ච බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වෙනකොටයි තව කොටසක් ඇයි මේක ඇතෑරලා කටයුතු කරලා තියෙන්නේ? එතකොට ඒ කොටසට නේද නිරන්තරයෙන් මේ චෝදනා එල්ලෙන්නේ? කොහින් හරි කැරකි ගිහිල්ලා අයපාව අවිල නතර වෙන්නේ මේ එකම තැන නේද? එතකොට මේ පිළිබඳව අපි පරීක්ෂා කළ යුතු නැද්ද? සම මේකේ අපි මං කියන්නේ නැවත මේ තමන්ට හිතාසි නිලධාරියෙක්ව තමන්ගේ දේශපාලන නායකත්වයේ රකින්නවත් ක්‍රියාත්මක කිරීම තුළ මේ වෙච්ච දේවල් නෙමෙයි. අපි මේක ඉස්සරහට ගෙනියන්නේ කොහොමද? මේ ප්‍රශ්න මතුවේ කාදිනල්තුමා දැන් දේශපාලන වශයෙන් හඟඩු ගහන්න දෙනවා සමග ජන බලවේගෙන් නැත්නම් ජනතා විමුක්ති පෙරමුණට දැන් ඔබතුමා තල්ලු කරන්න දෙනවා. හැබැයි 2019 ජනාධිපතිවරණ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නෙමෙයි එතුමා සහයෝගය දෙන්න ක්‍රියාත්මක කරේ. එතකොට හොඳයි ඔබතුමාලට
එතුමා එදා බොහොම පැහැදිලිව හිතුවා පැවතිච්ච රජය මේක හිතාමතා මේ ආරක්ෂාව පැහැර හැරපු නිසා තමන්ගේ ජාතීන්ට තමන්ගේ අනුග්‍රාමිකයින්ට මේ ප්‍රහාරය සිද්ධ වුණා. ඒ නිසා ඒ එදා පැවති රජයත් එක්ක එතුමාට පොඩි වෛරයක් නැත්තම් ඒ වේදනාවක් ඇති වෙච්ච නිසා එතුමා ඒක ගලව ගැනීමට ගෝඨාභය දීපු ප්‍රතිඥා නිසා එතුමා එදා පාවි බුද්ධිය පැතකින් තියලා වේදනාව තුල ඉඳගෙන හදවතින් තීන්දුවක් අරගෙන එතුමා එදා ගෝඨාභයට උදව් කරන්න කිව්වේ නැද්ද? මුළු ක්‍රිස්තියානි ජාතිකින්ගේ බහුතරයක් එදා ගෝඨාභයත් එක්ක හිටගත්තේ නැද්ද? ඒ නිසා ඒ වගේම අද එතුමාට තවමත් ගෝඨා තමන් විශ්වාසය කරපු ගෝඨාභය රාජපක්ෂගෙන් මේ කාරණේ ඉෂ්ට නොවුනහම එතුමා දැන් ඒ පිළිබඳ වෛරයෙන් පැසු වෙන එක නැත්නම් එතුමා සාධාරණත්වයක් අපේක්ෂා කිරීම තුල මේකෙන් දැන් අවුරුදු ගණනාව දැන් අවසාන කාල පරිච්ඡේදයට ඇවිල්ලා මේ ආණ්ඩුවේ එතකොට මේ කාල පරිච්ඡේදය තුලවත් තමන් ඉෂ්ට නොකරපු දේ ඉස්සරහට කරලා දෙයි කියලා හිතන්න පුළුවන්ද? ඒ නිසා තමයි මේ සියලු දෙනාම දැන් පාදින මැතිතුමා උන්වහන්සේට ඕනකම තියෙන්නේ මේ දේශපාලන පක්ෂ රජ කරවන්න නෙමෙයි. හැබැයි තමන්ගේ භක්තිකයින්ට සහ මේ රටට මෙරටේ සමස්ත ජාති රද වැළලෙන්නේ අපි හැම කෙනාම. මේ හැම කෙනෙක්ම පෝලිං වල විනාඩි 5ක් හරි දුක් විඳනනම් හැම කෙනෙක්ම කිරිබිටි පැකට් එක ගන්න දුක් විඳනනම් අද මෙරටේ ආර්ථිකය කඩන් වැටිලා මොනව හරි අපහසුතාවයකට පත් කළා ඉන්නවනම් දරුවෙකුට අධ්‍යාපනය ලබා ගන්න බැරුව දුක් විඳිනවනම් දරුවට පොත් ටිකක් අරන් දෙන්න බැරුව දුක් විඳින අම්මෙක් තාත්තෙක් ඉන්නවනම් අද ඉස්කෝලේට බත් ටික බේල දෙන්න කියලා දෙමව්පියෝ ඉල්ලීම් කරනවනම් ඒ සියලු වේදනාවල් පිටිපසින් හැම කෙනෙකුටම මේ ප්‍රහාරයේ වෙල්ලවීම තුල වෙච්ච වේදනාවක් තියෙනවා. ඒ නිසා තමයි මේ වගේ මෙතත්ෙන් බැරෑරුම් තැනකට අපිට පත් වෙන්නේ. ඒ නිසා ඒ පිළිවෙත සාධාරණත්වයක් අපේක්ෂා කිරීම වැරදිද? ඒ නිසා ඔබතුමාලා විවිධ මතවාද හදන්න හදනවා. එතුම් දේශපාලන වශයෙන් එක ගොඩකට තල්ලු කරපුවාම තමන් නිදොස් වෙන්න හදනවා. ඒ නිසා මේක තමන්ගේ හෘද සාක්ෂියට මේ අපේ ජාතියට එල්ලෙච්ච ප්‍රහාරයක්. මේ ජාතියම මේකෙන් දුක් විඳිනවා කියන එක අවබෝධ කරගෙන මේ පසකින් තියලා තමන්ගේ යුතුයකම ඩියුටි එක හරියට ඉෂ්ට නොකරපු මේරටේ රාජ්‍ය නිලධාරීන්ට මේ බුද්ධි තරතුරු ලබා දුන්න උදවියට මේක පිටිපස්සේ නැවත නැවත නංගෑවෙන මේකේ බුද්ධි මේක මෙහෙම ජෑම් වෙලා තියෙන්නේ. මේක අද සාහනිය අපේක්ෂා කරලාගෙන දොස් කියනවා. සාහනිය අපේක්ෂා කරලා එතකොට යහපාලන රජයට දොස් කියන ඒ කාලේ අපිට අර මහින්ද රාජපක්ෂ මැතිතුමා සරත් පොන්සේක මැතිතුමාට ක්‍රියාත්මක කරා වගේ කැලෑ නීතිය ක්‍රියාත්මක කරවලා එතුමාලා වගේ බලහත්කාරයෙන් හිරේ දාන්න මේරටේ නීතිය අනුකූලව බෑ. ඒ නිසා මෙහෙම ප්‍රහාරයක් සිද්ධ වුණාම ඒක හරි පරීක්ෂණ කමිටු දාලිවලලා ජනාධිපති කමිෂන් සභාවක් වෙනම ගියා. ඊට සානිය අපේක්ෂා කරලා වෙනම කටයුතු කරා. ඒත් ඒ ටික කරගෙන යනකොට ඇයි මෙච්චර බය? සානිය අපේක්ෂා කරලා කරගෙන ගියපු කටයුතු බොරු නම් ඇයි ඒ සානිය අපේක්ෂා කරලා දැද්ද මේවා අයින් කරලා තියෙන්නේ? සානිය අපේක්ෂා කරලා වැඩිකාරව බවට පත් කරන්න එතුමාලා ක්‍රියාත්මක වුණා. ඒකට සානිය අපේක්ෂා කර කරගෙන ආපු පරීක්ෂණ ටික හරියාකාරව ගියා නම් දැන් වෙනකොට මේකේ අගමුල අපිට රැත්ත සුළු මුල සියල්ල හොලා ගන්න පුළුවන් වෙන්න තිබුණා. හැබැයි හිතා මතා ඒ කට්ටිය ඒ පරීක්ෂණ වලින් අයින් කළා දාලා ඒ කට්ටිය චූදිතව බවට පත් කළා කටයුතු කරන්න ක්‍රියාත්මක කිරීම තුල තමයි අද මේ ඇත්ත යටපත් වෙලා තියෙන්නේ. හැබැයි ඇත්ත කොච්චර යටපත් කරන්න හැදුවත් මේ මහ සාපේ ගැලවෙන්න හම්බෙන්නේ නැහැ මේ කාටවත්. ඒ නිසා මේක නැවත නැවත මතුවෙනවා. ඒ නිසා කවදා හරි එක පොඩි මොහොතක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමන්ගේ ඩියුටි එක තමන්ට දීපු කාර්යභාර ඉෂ්ට නොකරපු නිසා තමයි මේ ඉතිහාසයේ පළවෙනි වතාවට විධායක ජන 69 ලක්ෂයක් ඡන්ද ගත්තු 3-2 බලය ගත්තු ගෝඨාභය රාජපක්ෂ පිටිපස්සේ දොරෙන් පැනලා මූදට පැනලා අර ගිහිල්ලා මැලේසියාවට ගිහිල්ලා හැංගිලා තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න තැනට පත් උනේ. ඒ නිසා විශ්වයේ තුල මේවට දඬුවම් දෙනකොට මෙවගේ මේ කිසි කෙනෙකුට ගැලවෙන්න හම්බෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න කියන කාරණේ අපි කියන නිසා අනිත් පැත්තෙන් මේ කාරණා ගැන කතා කරපු බොහෝ කරු අනිත් පැත්තේ උදේ අද අපේ අධිකරණ ඇමතුමා කියනවා මේ ප්‍රහාරය සිද්ධ වෙලා දවස් ගණනාවක් යනකම් අධිකරණයට කරුණු වාර්තා කළා නැහැ කියලා. හැබැයි මේකේ මම මේ පස්වෙනි ඇමුණුමත් එක කියපෙන්නනවා එදා දවසේම අධිකරණයේ ෆැක්ස් රිපෝට් එකකින් දම්බලා තියෙනවා. එතකොට අපේ අධිකරණ ඇමතුමා බව අදත් තවමත් පාර්ලිමේන්තුවට ඇත්ත වසන් කරනවා. ඇත්ත දැනගෙනද මේ කතා කරන්නේ? ඇත්ත සංගවාගෙන තමන්ගේ කෙනා රැක ගැනීම වෙනුවෙන් මොනවා හරි ප්‍රකාශයක් කිරීම තමයි අද මේ සිද්ධ වෙන්නේ. ඒ වගේම ඒ වගේම සලේ මැතිතුමා මේ 2016 බෙදීමේ මේ සිලුතුරු තොරතුරු එතුමාට බබා දුන්නා කියන එකක් තියෙනවා. එතුමාට මේ ආණ්ඩුවට කියලා වැඩේ වෙන්නේ නැති හින්දා අධිකරණ මැතිතුමා විදියට එතුමාට 2016 දී සලේ අපේ ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලබා දුන්නා කියන එක කියනවා. එතකොට ඒ සිලු තොරතුරු මේ ඇමලුම් එක්ක මම සභාගත කරන්න ලැහැත්ති. ඒක අපි ඔබතුමා සභාගත කරන මායි කතාවේ අවසානයේ වෙන තම මේ තොරතුරු සියල්ල තියෙනවා. එතකොට හැබැයි මේ ඒ නංගන් එක්ක දෙනකොට හැබැයි මේ බෝම්බ පුපුරගත්තර තොරතුරු දීලා තියෙනවා. හැබැයි බෝම්බේට නිවැරදිව පුපුරවාගත්තු ඒ කටයුතු කරපු කිසි කෙනෙක්ගේ සියලු හරි නංගන් නැහැ. බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා මෙහෙම වෙනවා ඔක්කොම කියලා නන්ටිකුත් මේ අදාළ නන්ටිකුත් කියනවා. හැබැයි කිව්වට ඇත්ත වශයෙන්ම ප්‍රහාරය සිද්ධ කරන කට්ටියගේ නන්ටි ගෙන්නේ නැහැ. ඒ වගේම ඊයේ පෙරේද අලුතෙන් මතුවෙච්ච කාරණයක් තමයි දැන් මේ සහරාන් බෝම්බ ප්‍රහාරය පෙළ ගන්න මේ සැන්ග්‍රිල්ලා හෝටලේ නතර වෙච්ච රූම් කාමරක අංකය ගැන හයිසිය දාසය රූම එක තම එතුම නතරලා ඉන්ද්‍රජීන. දකොට යනි සියලුම කාමරවල දත්ත මැකීමේ ප්‍රශ්න දෙන්නක් ඇවිල්ලා තියෙනවා. දැන් සහරාන් හිටපු කාමරය විතරක් අවසානයේ තොරතුරු නැත්තේ. අනිතුත් සියලු කාමරවල එක්කෝ ඒ හිටපු කට්ටිය මිය ගිහිල්ලා එක්කෝ හිටපු කට්ටිය තුවාල ලබලා එක්කෝ නැත්තම් සමහර කට්ටිය හරි විදියට හෝටල් පරිසරයෙන් නීත්‍යානුකූලව පිට වෙලා ගිහිල්ලා තියෙනවා. හැබැයි අර 616 හිටපු කට්ටිය පිළිව තොරතුරු නැහැ වගේම එතනම අල්ලපු කාමරය වෙච්ච 623 කාමරේ හිටපු කට්ටිය නීත්‍යානුකූල පිළිවෙලක් නැහැ තමන්ගේ බෑග් ටිකක් දාලා පැනලා ගිහිල්ලා තියෙනවා. හැබැයි තියෙන තොරතුරු අනුව අපිට දැනගන්න ලැබෙනවා ඉන්දියන් ජාතිකයෝ දෙන්නෙක් තමයි ඒ කාමරේ ඉඳලා මේ අතුරුදහන් වෙලා තියෙන්නේ. එතකොට අර මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එල්ල කරපු චෝදනාවල යම් කිසි සත්‍යභාවයකුත් මේ අරහක් කරගෙනවා කියන එක අපිට පැහැදිලිව පේනවා. සම මේ අනිත් පැත්තේ නිරන්තරයෙන් ඉන්දියාව නිරන්තරයෙන් ගෑවිමින් තියෙනවා. ඒ නිසා අපි ඉන්දියාව ඍජුව රජයක් විදිහට මේක මැදිහත් වුණාගෙන හැබැයි ඉන්දියාවෙත් රැකවරණය ලැබන කොටසකුත් මේක තුල හිටියද කියන ප්‍රශ්නයකුත් අපිට මේ මේ මතුවලා තියෙන ප්‍රශ්න හරියාකාරව ගලපගෙන අපිට වැඩි හැකියාව තියෙන්නේ මෙරටේ බුද්ධි තොරතුරු නැත්තම් මෙරටේ ආරක්ෂක අංශ විශ්ලේෂණ කරන කට්ටිය උදවියට. ඒ නිසා මේ මතුවලා තියෙන ඕනතරම් සාක්ෂි ඒව අවසන් කරන්න.
ඒව
අවසන් කරලා ඉවරලා මෙරටේ ජනතාවට ඇත්ත ලබා ගැනීම වැත්ත දැන ගැනීම වෙනුවෙන් සහ මෙරටේ සාධාරණත්වයක් සහ ඉදිරි අනාගතයේදී මෙවැනි ප්‍රහාරයක් මෙරට ඉෂ්ට නොවීම ඇති නොවීමට වග බලා ගැනීම වෙනුවෙන් අපිට විශ්වාසය තිබිය හැකි ආරක්ෂක අංශයක් අපේට ඉන්නවා කියන එක තහවුරු කරලා දෙන්න කියන කටයුතු කරන්න කියන එක තමයි අපි මේ අවස්ථාවේ මතක් කර දෙන්න. නිසා තව කටයුතු කාරණා ගන්නවත් තිබුණත් කාලය ඉල්පුව කියලා තියෙන නිසා මම ස්තුති බලවා ඔබතුමා තිබුණා ස්තුති වන්දිය මම නේන බොහොම ස්තුති.
ස්තුති ගරු මන්තුමනි මීළඟට ගරු HMM හාරිස් මන්තුතුමා ඔබතුමාට විනාඩි 16ක් කාලයක් ලැබෙනවා.
බිස්මිල්ලාහිර් රහ්මාන් රහීම් சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, ஈஸ்டர் குண்டு தாக்குதல் சம்பந்தமாக ஒரு முக்கிய விவாதம் இன்று நடைபெறுகின்றது. இந்த விவாதத்தில் உண்மையில் நான் ஒரு தமிழ் பேச்சு வழக்கொண்டிருக்கின்றது. சொல்லுவார்கள் எல்லோரும் எங்களுடைய பிரதேசங்களில் எளியவன் தலையில் பொழுது விடுகின்றது என்பது போன்றோ இந்த ஈஸ்டர் குண்டு தாக்குதல் நடைபெற்று என்று கிட்டத்தட்ட 5 வருடங்கள் ஆகி ஒரு சூழ்நிலையில் அதன் பின்பு பல்வேறு விசாரணை குழுக்கள் சர்வதேச விசாரணை குழுக்கள் அதே போன்றோ பார்லிமெண்ட் தெரிவுக்குழு உச்ச நீதிமன்ற வழக்கு விசாரணைகள் அதே போன்றோ புலனாய்வு விசாரணைகள் என்று பல்வேறு விடயங்கள் ஊடாக இறுதியாக எங்களுடைய முன்னாள் ஜனாதிபதி மைத்திரிபால சிறிசேன அவர்களுடைய புதிய வாக்குமூலம் ஊடாக இந்த ஈஸ்டர் குண்டு தாக்குதல் என்பது சர்வதேச சில நாடுகளுடைய தேவைகள் அதே போன்று இலங்கையில் உள்ள சில அரசியல் தேவைகள் போன்ற விடயங்களுக்காக இந்த ஈஸ்டர் குண்டு தாக்கு இந்த நாட்டில் அரங்கேற்றப்பட்டிருக்கின்றது என்பதை இற்றவரை இந்த 5 வருட கால இந்த மேற்கூறிய விசாரணைகள் அதனுடைய தகவலின் ஊடாக எங்களுக்கு தெரிய வருகின்றது. இதில் குறிப்பாக ஒரு கூலிப்படை பயன்படுத்தப்பட்டிருக்கின்றது. இந்த தாக்குதல் ஆரம்ப காலகட்டத்தில் ஒரு ஒட்டுமொத்த சமூகம் இன்னொரு சமூகத்தின் மீது தாக்குதல் நடத்தியதாக அந்த பெரும் பிரச்சாரம் ஏற்படுத்தப்பட்டிருந்தாலும் ஈற்றிலே அதாவது சொல்வார்கள் சத்தியம் என்ற ஒரு நாள் வெல்லும் அசத்தியம் அழிந்தே தீரும் என்று அந்த அடிப்படையில் இன்று குற்றவாளி கூண்டில் நிறுத்தப்பட்ட சமூகம் இன்று அதிலிருந்து விடுபட இன்று யாரும் எதிர்பாராத சக்திகள் யாரும் கற்பனை கூட எண்ணி பார்க்காத அரசியல் பிரமுகர்கள் இதில் சம்பந்தப்பட்டிருக்கின்றார்கள் என்று நடுநிலையான நியாயத்துக்காக பேசுகின்ற சக்திகள் பேசுகின்ற பொழுதோ எந்த சமூகத்தின் மீது குற்றஞ்சாட்டப்பதோ அந்த சமூகத்தின் பிரேநிதி என்ற அடிப்படையில் நாங்கள் இது சம்பந்தமாக சில விளக்கங்களை இந்த சபைக்கு தெரியப்படுத்த வேண்டிய கடமை இருக்கின்றது. அன்று தாக்குதலினால் முஸ்லிம் சமூகத்தின் பெயரை கொண்ட ஒரு கூலிப்படை சௌரான் தலைமையில் அது ஒரு கூலிப்படை சர்வதேச சக்திகளிடமிருந்து மாதம் மாதம் வருமானம் பெற்றது. அதேபோன்று உள்நாட்டு புலனாய்வு பிரிவிலிருந்து வருமானம் பெற்றதென்று சேனல் 4 தொலைக்காட்சி பேட்டியின் ஊடாக ஊர்ஜிதப்படுத்தப்பட்டது. அப்படிப்பட்ட அதை கூலிப்படை என்று தான் சொல்லுவார்கள். அந்த கூலிப்படை இஸ்லாமிய பெயர்களை கொண்டு அப்பாவி கிறிஸ்தவ மக்களை அன்று கொன்று குவித்த பொழுது இந்த நாட்டில் உள்ள எந்த ஒரு பொதுமகனும் அதனை ஜீரணிக்க முடியாது. அன்று முஸ்லிம் சமூகம் அதை கண்டித்தது, பௌத்த சிங்கள மக்கள் கண்டித்தார்கள், இந்து தமிழ் மக்கள் கண்டித்தார்கள், கிறிஸ்தவ மக்கள் ஆழ்ந்த துயரத்தில் இருந்தார்கள். ஆனால் அன்றிருந்த ஜனாதிபதி மைத்ரிபால சிறிசேன அவர்கள் விட்ட தவறின் காரணமாக அவர் இந்த நாட்டின் பாதுகாப்பு அமைச்சர் பாதுகாப்பு கவுன்சில் தலைவராக இருந்தும் கூட அந்த தாக்கு சம்பந்தமாக பல தகவல் அவருக்கு முன்பும் கிடைத்தும் கூட மைத்ரிபால அவர்கள் அவருடைய அலட்சிய போக்கினால் அந்த பேரழிவை கிறிஸ்தவ மக்களுக்கு ஏற்பட்ட அந்த பேரழிவை தடுக்க அவர் தவறிவிட்டார். அதன் பின்பு வந்த நிலைமையை கூட அதன் பின்பு முஸ்லிம் சமூகத்தில் இருந்து பல்வேறு அப்பாவி சகோதரர்கள் கைது செய்யப்பட்டார்கள். முஸ்லிம் சமூகத்துக்கு எதிராக பல்வேறு விதமான குற்றச்சாட்டுகள் கூறப்பட்டது. பள்ளிவாசல்களில் பாரிய தேடுதல் வேட்டைகள் நடைபெற்றது. முஸ்லிம் ஒட்டுமொத்த சமூகமும் வேதனையில் இருந்த பொழுது அவற்றிற்கு கூட ஒரு காத்திரமான நடவடிக்கையை அன்றிருந்த ஜனாதிபதி மைத்ரிபால எடுக்க தவறிவிட்டார். குறிப்பாக இன்று இந்த சபையில் பேசிய பொழுது கண்ணியத்துக்குரிய அத்ரலிய ரத்னதேர அவர்கள் பேசுகின்ற பொழுது முஸ்லிம் சமூகம் தீவிரவாத சிந்தனை கொண்டது, சர்வதேசத்தில் இருக்கின்ற சமூகமாயினும் சரி உலக நாடு இருக்கின்ற சமூகமாயினும் சரி முஸ்லிம் தீவிரவாதம் இருக்கின்றது, இஸ்லாமிய தீவிரவாதம் இருக்கின்ற கருத்தை இன்று யாரையோ காப்பாற்றுவதற்காக இன்றும் கூட வெக்கமில்லாமல் இன்று முயற்சி செய்து கொண்டிருக்கின்றார். இதே அத்ரலிய ரத்னதேரர் அவர்கள் அன்று குண்டுபடித்த காலகட்டங்களில் டாக்டர் சாவே பார்த்து என்ன சொன்னார், அவர் வெறுமனே கருக்கட்டலை தடுப்பதற்கான ஒரு சதிவலையினை சிங்கள பௌத்த பெண்கள் மத்தியில் செய்கின்றார் என்று அவரை கைது செய்து அடைத்தார்கள். டாக்டர் சாவி கைது செய்யப்பட்டு அடைக்கப்பட்டு கடைசியில் நீதிமன்ற விசாரணையில் அவர் கைது செய்யப்பட்டது புலை அவர் எந்த தவறும் இழைக்கப்படவில்லை என்று மீண்டும் அவருக்கு அந்த தொழிலை வழங்குமாறு நீதிமன்ற சுகாதார அமைச்சுக்கு உத்தரவிட்டது. அதேபோன்று பல நூற்றுக்கணக்கான இளைஞர்கள் அப்பாவி இளைஞர்கள் நீதிமன்ற விசாரணையின் பின்னர் விடுவிக்கப்பட்டனர். அண்மையில் கூட உச்ச நீதிமன்றத்தில் போலீசார் பகிரங்கமாக ஒரு முஸ்லிம் இளைஞரிடம் அவரை தடுத்து வைத்ததற்காக தலைகூப்பி அவரிடம் மன்னிப்பு கேட்ட வரலாறு இருக்கின்றது. இதே போன்று பல உலமாக்கள் விடுவிக்கப்பட்டார்கள். அது மட்டுமல்லாமல் அன்று இந்த பயங்கரவாத செயல்களோடு 11 முஸ்லிம் அமைப்புகள் சம்பந்தப்பட்டிருக்கின்றது என்று ஆன்மீக பணி வறிய மாணவர்களுக்கு புலமை பரிசில் வழங்குகின்ற மற்ற சமூக பணியில் ஈடுபட்ட அமைப்புகளை கூட இதேச்சதிகாரமாக தடை செய்தார்கள். வீட்டிலே இப்போது இருக்கின்ற ஜனாதிபதி கௌரவர் ரணில் விக்ரமசிங்க அவர்கள் வந்த ஓரிரு நாட்களில் நானும் சக பாராளுமன்ற உறுப்பினர் இசாக் ரஹ்மானும் சென்று இந்த அமைப்புகள் சில சமூக சேவை செய்கின்ற அமைப்புகள் இருக்கின்றது, எனவே அது பிழையான முறை தடை செய்யப்பட்டிருக்கின்றது, அவற்றினை நீக்க வேண்டும் என்று கேட்ட பொழுது ஜனாதிபதி அவர்கள் உடனடியாக விசாரணை செய்து உடனடியாக அதை தடை நீக்கம் செய்யுமாறு கேட்டிருந்தார். அந்த அடிப்படையில் 11 அமைப்புகளில் 5 அமைப்புகளை ஜனாதிபதி அவர்கள் தடையை நீக்கியிருக்கின்றார். அவருடைய இந்த நடவடிக்கைக்கு நாங்கள் நன்றி கடமைப்பட்டிருக்கின்றோம். இதே போன்றுதான் இன்று நாங்கள் கூறுகின்றோம், இந்த ஈஸ்டர் குண்டு தாக்குதல் சம்பந்தமாக இப்பொழுது நடக்கின்ற விசாரணைகளில் கிறிஸ்தவ சமூகம் திருப்தி அடையவில்லை. இதை கார்டினல் அவர்கள் மிக தெளிவாக குறிப்பிட்டிருக்கின்றார். அதே போன்று முஸ்லிம் சமூகமும் இதில் திருப்தி அடையவில்லை. எனவேதான் ஒரு பாரபட்சமற்ற முறையில் யாரென்றும் பாராமல் மிகவும் சுயாதீனமாக இந்த குண்டு தாக்குதலின் பின்னுள்ள உலக சக்தி எது, உள்நாட்டு சக்திகள் யார், உள்நாட்டு அரசியல் பிரமுகர்கள் யார், உள்நாட்டு பாதுகாப்பு உளவுப் பிரிவைச் சேர்ந்தவர்கள் யார் என்பதை உரிய விசாரணை கொண்டு அன்று பாதிக்கப்பட்ட கிறிஸ்தவ மக்களுக்கு ஒரு நீதி நியாயத்தை வழங்குவதோடு இதனால் வஞ்சிக்கப்பட்ட முஸ்லிம் சமூகத்துக்கும் ஒரு நியாயத்தை வழங்குவதற்கு அரசாங்கமும் ஜனாதிபதியும் இந்த சபையும் நடவடிக்கை எடுக்க வேண்டும் என்று இந்த இடத்தில் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அது மட்டுமல்லாமல் இன்று எங்களுடைய இந்த சபையில் பேசிய கௌரவ பாராளுமன்ற உறுப்பினர் சட்டத்தணி தொடபத்த அவர்கள் கூறுகின்ற பொழுது இன்று நடைமுறையில் உள்ள காதி நீதிமன்ற நடவடிக்கை சம்பந்தமாக அதை அதனால் பெண்கள் உரிமைகள் பாதிக்கப்படுகின்றது என்ற அடிப்படையில் அவர் கோணத்தில் அது ஒரு பிழையான நடவடிக்கை. மாவட்ட நீதிமன்றத்தில் விவாகரத்து விடயம் கையாளப்பட வேண்டும் என்ற விடயமாக அவர் பேசியிருந்தார். நானும் ஒரு சட்டத்தணி என்ற அடிப்படையில் ஒரு முஸ்லிம் சமூகத்தை பிரதிநிதித்துவப்படுத்துகின்ற அடிப்படையில் இன்று எந்த நீதிமன்ற நடவடிக்கை ஊடாக பெண்கள் கஷ்டத்துக்குள்ளாகப்படுகின்றார்கள், பெரும் பொருளாதார சிரமங்களுக்குள்ளாக்கப்படுகின்றார்கள், அவர்கள் மறுமணம் செய்வதற்காக வருடக்கணக்கில் காத்திருக்க வேண்டும் என்பதை எனது நண்பர் தொடபத்த அறிந்திருக்க வேண்டும். குறிப்பாக மாவட்ட நீதிமன்றத்தில் விவாதத்து வழக்கு நடைபெறுகின்ற பொழுது சில வேளை 7-8 வருடங்கள் இழுபடுகின்றது. அதேபோன்று அதற்காக சட்டத்தினர் கொடுக்கின்ற அந்த கட்டணங்கள் பெரும் லட்சக்கணக்கில் அவர்கள் செலவழிக்க வேண்டி வருகின்றது. ஆனால் அதே விவாகரத்து விடயம் காதி நீதிமன்றத்தின் ஊடாக நடைபெறுகின்ற பொழுது எந்தவித சட்டத்தணிகளுக்கு கட்டணம் செலுத்த வேண்டிய அவசியமில்லை. அவர்களுடைய இருபக்க சம்மதம் இருக்கின்ற பொழுது ஓரிரு மாதங்களில் விவாகரத்து வழக்கு முடிவுக்கு வருகின்றது. அவ்வாறு இல்லாவிட்டால் சரியான முறையில் விசாரணை நடைபெற்று குறிப்பிட்ட காலத்துக்குள் அந்த வழக்குகள் முடிவடைகின்றது. பெரும்பான்மையான 90% காதிமன்ற நீதிபதிகள் பெண்களுக்கான அந்த அவர்களுடைய வாழ்வாதாரத்துக்கான அந்த ஊதியம் அதே போன்று அவர்களுடைய நியாயமான உரிமைகளை உறுதிப்படுத்துகின்றார்கள். ஆனால் ஒரு சில பிழையான காதி நீதிமன்ற நீதிபதிகள் தவறான முடிவுகளை எடுத்து சில பேர் இன்றும் கூட அண்மை நேற்று புத்தளத்தில் கூட ஒருவர் கைது செய்யப்பட்டிருக்கின்றார் என்று அறிகின்றோம். என்றால் அந்த அளவுக்கு பிழை செய்கின்றவரை தண்டிப்பதற்கான மெக்கானிசம் பொறிமுறை இந்த நாட்டில் இருக்கின்றது. எந்த முஸ்லீம் பெண் அதனால் பாதிக்கப்படுகின்றாரோ அவர் போய் முறையிட்டு அது சிஏடியில் போலீஸில் முறையிடலாம், அல்லது இளைஞ லஞ்ச ஆணைக்குழு முறையிட்டு நிவாரணத்தை பெறலாம். ஆனால் வெறுமனே ஒரு இனவாத போக்கி அது ஒரு முஸ்லீம்களுக்குரிய பிரத்யேக தனியார் சட்டம் என்பதனால் அதனை பொறாமை கொண்டு ஜனாதிபதி கோட்டபாய காலத்தில் முழுமையாக அந்த சட்டத்தை நீக்க வேண்டும், முழுமையாக காதி நீதிமன்றத்தை மூட வேண்டும் என்று போர்க்குடி தூக்கிய சக்திகள் அரகளையும் பின்பு புதிய ஜனாதிபதி ரணில் விக்ரமசிங்க வந்த பின்பு இந்த பேச்சுக்கள் எல்லாம் ஜனாதிபதி ரணில் விக்ரமசிங்கவிடம் எடுபடாததனால் உஸ்வானமாகிவிட்டதனால் இன்று வந்து இந்த காதி நீதிமன்ற நடவடிக்கை சம்பந்தமாக முஸ்லீம்களுடைய தனியார் சட்டம் சம்பந்தமாக வெக்கம் இல்லாமல் பேசுவதை எங்களால் ஏற்றுக்கொள்ள முடியாது. இந்த நாட்டில் இன்று எல்லோரும் பேசுவது இந்த நாடு அபிவிருத்தி அடைய வேண்டும், பொருளாதார விருட்சம் பெற வேண்டும் என்பதற்காகத்தான் இன்று எல்லோ மக்களும் சிந்தித்துக் கொண்டிருக்கின்ற பொழுது இத்து போன இந்த இனவாத நடவடிக்கையை பேசுவது வெக்கக்கேடானது. அன்புக்குரிய சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்று காசாவில் இன்று பெரும் ஒரு மனித இன அழிவு ஒன்று நடைபெறுகின்றது. அது காசா பலஸ்தீன மண்ணில் ஒரு முஸ்லீம் ஒரு கலிமா சொன்ன ஈமான் என்ற ஒரு காரணத்துக்காக இன்று நிதஞாகுகின்ற ஒரு மகாபெரிய கொலையாளி தான் விரும்பியவாறு கொலை செய்வதற்கான லைசனை இன்று ஐக்கிய நாடுகள் சபை கொடுத்திருக்கின்றது. 1945 ஆண்டு ஜெர்மனில் யூத மக்கள் நாஜிகளினால் ஹிட்லர் கொல்லப்பட்ட பொழுது அவற்றை மனித பேரழிவு இனப்படுகொலை என்று கூறி ஐக்கிய நாடு சபைகள் வந்த பின்பு உலக ஐசிசி உலக நீதிமன்றம் என்றும் மனித உரிமை பேரவை என்றும் அமெரிக்கா உலகத்துக்கு சட்டத்தை நாகரீகத்தையும் கற்றுக் கொடுத்தது. இன்று அதே அமெரிக்கா பட்டப்பகலில் 40,000 மேற்பட்ட பலஸ்தீன மக்களும் 10-15,000 வெறும் சிறு குழந்தைகளும் கொல்லப்பட்டிருக்கின்ற பொழுது இன்று நெதன்யாகு என்ற ஒருவருக்கு லைசன்ஸ் கொடுக்கின்றது, பில்லியன் டாலர்ஸ் காசு கொடுக்கின்றது, பில்லியன் டாலர்ஸ் ஆயுதங்களை கொடுக்கின்றது. எங்கே ஜெனிவா மனித பேரவை, மனித உரிமை பேரவை? எங்கே ஹேக்னாரில் உள்ள உலக ஐசிசி நீதிமன்றம்? ஏன் இந்த கைவர்களை கைது செய்ய முடியாது? எங்களுடைய இவர்களுடைய நீதி நியாயம் சட்டம் அந்த மக்கள் ஒரு முஸ்லீம் என்பதற்காக இன்று அந்த ஒரு நியாயம் உக்ரைனுக்கு ஒரு நியாயம் என்று பேசுகின்ற இந்த அமெரிக்காவின் இந்த கொடுமை எதிர்த்து ஏதோ ஒரு வகையில் இன்று ஈரான் அதற்கு எதிராக கடத்தி நிற்கின்றது. அந்த ஈரான் ஜனாதிபதி இன்று இந்த நாட்டில் தங்கிக் கொண்டிருக்கின்றார். அவர் வருமனை வரவில்லை. அமெரிக்கா என்றால் இலங்கைக்கு ஒரு 10 மில்லியன் டாலர் கொடுக்கின்ற என்றாலும் இங்கு ஏதாவது எழுதி கேட்பார்கள். ஈரான் நாடு எந்த நிபந்தனையும் இல்லாமல் உமாயோ திட்டத்துக்கு 550 மில்லியன் டாலர்ஸில் அங்கு அந்த உதவியை செய்து இன்று அந்த அபிவிருத்தியை திறந்து வைத்திருக்கின்றார். இதில் இன்னும் ஒருவர் பாராட்டப்பட வேண்டியவர் யார் என்றால் எங்களுடைய ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே. என்றால் இன்று அமெரிக்காவுக்கு பயந்து ஈரான் ஜனாதிபதியை இவர் வரவேற்பாரா என்று எல்லோரும் பேசிக் கொண்டிருந்தார்கள். ஆனால் ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்கள் முதுகெலும்புள்ள ஒரு ஜனாதிபதி என்றபடியினால் இன்று அமெரிக்காவுக்கும் பயப்படாமல் இஸ்ரேலுக்கும் பயப்படாமல் இன்று ஈரான் ஜனாதிபதியை இலங்கைக்கு கொண்டு வந்ததை ஒரு முஸ்லிம் சமூகத்தின் பாராளுமன்ற உறுப்பினர், இலங்கையின் ஒரு மக்களின் பாராளுமன்ற உறுப்பினர் ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்கள் நன்றி தெரிவிக்கின்றேன். எனவேதான் இறுதியாக ஒரு நிமிடம் கிவ் மீ ஒன் மினிட் அன்புக்குரிய சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர்களே, கௌரவ உறுப்பினர்கள், வாழ்க்கையில் மிகவும் மன கஷ்டத்தில் நான் இருந்து கொண்டிருக்கின்றேன். தொலைக்காட்சியை பார்க்க முடியாது. அந்த பலஸ்தீன காசா குழந்தைகள் படுகொடூரமாக கொலை செய்கின்ற இந்த நடவடிக்கையை பார்க்கின்ற பொழுது இந்த நெதன்யாகுவின் மீது இடிகுழுந்து சாக வேண்டும் என்று அவரை சபிக்கின்றேன். அவருக்கு ராக்கெட் விழக்கூடாது, இறைவனின் இடிகுழுந்து சாக வேண்டிய நபர் இந்த நெதன்யாகு என்பதை நான் கூறிவிட வருகின்றேன். நன்றி.
சதிகர் வந்தபனி இலங்கட்ட கரு ஆச்சாரிய சுரேன் ராகவன் மாத்துமாட்ட வினாடி விசிஹாய் காலக்கணும்.
கரு சுபாபதிமணி ஸ்துதி ஜாத்தியக்கு கமன் மகத்துல எம ஜாத்திய மேத்தகாலீன இத்திஹாசைய இதிரி வசர கீப்பே பிலிபந்தவ பிறவதனா கேட்டியட்டாய் அப்பிதாக்கின் எனிசா அது விவாதேட்ட பாத்திர வீத்திபென வசர பஹக் கதவுனு மே காலைய 2019 அப்ரில் 21 ஜூலி 14 காலைய மா தேசபாலன வித்யா விகணகன சிஷ்யே கட்டியட்ட பரிசீலனையிட்டு லக்கரனட்ட கமிதிய 19 April 2021 மெராட்டே ஐதிஹாசிகவ பவத்துனு சுளு ஜாதிக கண்டாயம் தெகக் மத எகினேகா கெரஹி சதாகாலீன வைரய அதிகல சிதுவீமக் பவட பத்துனா. மிட்ட கலின் கதாகல விபக்ஷே சகோதரயா கிவ்வாசேம போஹோ அய கிவ்வாசேம මේ සිද්ධියෙන් වඩාත්ම තුවාල ලැබුවේ මේ රටේ ඓතිහාසිකව සහෝදරත්වයෙන් ජීවත් වන මධ්‍යස්ථ මුස්ලිම් සහෝදර සහෝදරියන්ය. රොයල් කොලේජයේ එක පන්තියේ ඉගෙන ගන්න තමන්ගේ මුස්ලිම් පන්තියේ මිතුරාට පහර දෙන්නට බෑගය මත බෑගය තුල ඉස්කුරුප්පු නියනක් අරගෙන ගිය ශිෂ්‍යයෙක් ගැන අපට ආරංචි වුණා. මම ඒ ශිෂ්‍යාව හමු වෙලා කතා කරපු වෙලාවේ ඔහු කිව්වේ ටීවී එකෙන් පුවත්පත් වලින් සාකච්ඡා වලින් කිව්වේ මුස්ලිම් අය කතෝලික අයට විරුද්ධයි, ඒ නිසා මුස්ලිම් අයට අපි පහර දිය යුතුයි කියන කතිකාව අපේ පන්තියේ සිදු වුණා අංකල්. ඒකයි මට කේන්ති ගියේ කියලා. අපි මේ බොම්බෙන් පැරදුනේ, මේ බොම්බෙන් සිදු වුණේ, මේ බොම්බෙන් කඩා වැටුනේ ජාත්‍යන්තර හෝටල් තුනක් සහ ඓතිහාසික සාන්තාන්තෝනි දේවස්ථානය, ඓතිහාසික කටුවාපිටියේ දේවස්ථානය, මඩකලපුවේ ජෙයෝන් දේවස්ථානය සහ ඒ භක්තිමතුන් කුඩා දරුවන් පමණක් නොවෙයි. එහා සමානව බැඳුණු රටවල් 13ක විදේශිකයන් 44 දෙනා පමණක්ම නෙවෙයි. මේ රටේ බෝම්බය වැදුනේ, මේ රටේ ලේ හැලුනේ අහිංසකව සහෝදරව ජීවත් වුණු සහෝදර කණ්ඩායම් දෙකක තිබුණු ජාතික සමගියටයි. අන්න ඒකයි අවුරුදු 5ක් ගත වී විපක්ෂයේ වාඩි වී සිටිනවාද ආණ්ඩු පක්ෂයේ වාඩි වී සිටිනවාද කියන මතවාදයට ඔබෙන් කතෝලික සහෝදරවරු තුල තමන්ගේ හදවතේ තාමත් වේදනාවක් තිබීමත්, ඊට හා සමානව දකුණු පැත්තේ ඉදිරියෙන් වාඩිලා ඉන්න මුස්ලිම් සහෝදරවරුන්ගේ හදවතේ තුල තවත් ලැජ්ජාවක් සහ වේදනාවක් තිබීමත්, මෙන්න මෙයයි ගරු සභාපතිතුමනි මේ රටට සිදුවුනේ 2019 අප්‍රේල් 21 වෙනිදා. නමුත් මා කියන්න කැමති අද වෙනකොට අවුරුදු 3ක් පමණ කාලයක් වෙනකොට අද උදේ මේ රටේ අහිංසක දෙවුන්දර දොඩුවේ සිට පේදුරු තුඩුව දක්වාත් යාපනයේ දිස්ත්‍රික්කයේ උතුරු පළාතේ අවසාන ගම්මානය වන තොණ්ඩමන්නාරු දක්වාත් විදුලිය දෙන්න පුළුවන් රටක් හැටියට ශක්තිමත්ව අපි අද නැගී සිටිනවා. ඒ වෙනුවෙන් ඉරාන ජනතාවටත්, අහමදිනෙජාඩ් ඉරාන් ඒකට හිටපු ජනාධිපතිවරයාටත්, එහා සමානව මේ මොහොතේ සභාවේ නැති වුණත් ජනනායකයන් අතරේ මේ රටේ අද්විතීය නාමයක් තිබෙන ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් එකතු වී උමාඔය ව්‍යාපෘතිය පටන්ගෙන අද එය වත්මන් ජනාධිපතිවරයාගේ දූරදර්ශී තීරණය නිසා අපට තෙල් දෙන රටවල්, ණය දුන්නු රටවල්, IMF, ඇමරිකාව වැනි ශ්‍රී ලංකාවේ සෞර්‍ය භාවයට එහා පැත්තෙන් ඉඳලා බලපෑම් කරන්නට පුළුවන් කඳවුරු කණ්ඩායම් තිබුණත් අපි අපට උපකාර කරපු අයව අමතක කරන්නේ නැහැයි කියන සිංහල බෞද්ධ, සිංහල කතෝලික, ශ්‍රී ලාංකික අභිමානයක් ඇතුව අපි ඉරානයේ ජනාධිපතිතුමාට දෙන්න පුළුවන් සියලුම ආරක්ෂාවදී, දෙන්න පුළුවන් සියලුම ගෞරවයේදී මේ රටට එන්න කියලා ඔහුගේ අතින් අද විදුලි පද්ධතිය උමාඔය විවෘත කළේ කිලෝවත් මෙගවත් 120ක් පමණ මේ රටේ අහිංසක ජනයාගෙන්. හෙට විශ්වවිද්‍යාලයට එන්න සිටින, හෙට වෛද්‍යවරයෙක් වෙනුවෙන් බලාපොරොත්තු වෙන්න, තවත් දවසක නාසා ආයතනයට සම්බන්ධ වී විද්‍යාඥයක් වෙන්න ඉන්න දුවා දරුවාට පාඩම් කරන්නට රැ පුළුවන් වෙන රටක් අපි හදලා තිබෙන නිසා, ඒ වෙනුවෙන් අපි මේ ගමන යන නිසා. ඒ නිසා අපට ආර්ථික වර්ධනයට, මේ ආර්ථික ස්ථාවර භාවයට නායකත්වය දුන් වත්මන් ජනාධිපතිවරයාට අපි ස්තුතිවන්ත විය යුතුයි. පක්ෂ පාට තමන්ගේ නිවසද, තමන්ගේ මිතුරන්ද, සියලු දෙනාම තමන් අතහැර මොහොතක එකමක දෙයක් වෙනුවෙන්, එනම් තමන් නිපදුණු මේ මව්බිම වෙනුවෙන්, තමන් නිපදුණු මේ දේශය වෙනුවෙන් තමන්ට කළ හැකි යුතුකම කළ යුතුයි යන එක් තීරණාත්මක අවස්ථාවකදී ඉදිරිපත් වී මේ මාස 22 තුළ මෙරට තවත් සුඩානයක්, තවත් සිරියාවක්, තවත් ඉතියෝපියාවක් ලිබියාවක් වෙන්න තිබුණු ඒ අවාසනාවන්ත මග 180%ක්ම නැවත පරිවර්තනය කරමින් යා යුතු දිසානතිය සොයාගනිමින් ශ්‍රී ලංකා මාතාව ගෙනව යුතු හරිම නිවැරදි වරායට ගෙනියන්නට පුළුවන් කපිතාන්වරයෙක් හැටියට ඔහු අද ක්‍රියා කරන බව අපි දන්නවා. මෙන්න මේ තත්වයට හුදෙක් දේශීය නෙමෙයි විදේශීය අපව වතාවක් අවමානයට පත් කළ අපව වතාවක් බාල්දු කළ බ්ලූම්බර්ග් ආයතනය කියනවා ශ්‍රී ලංකානු රුපියල මේ මොහොතේ වෙද්දී ආසියාවේ ශක්තිමත්ම මුදල් ඒකකයයි හැටියට. ශ්‍රී ලංකාස් රුපී had become the strongest performing currency in South Asia according to Bloomberg agency which once condemned Sri Lanka, which once completely wrote off and said we are in the dark and we will never recover. So this is not a single victory of a ruling party, a member of the party. No, I would say, Honorable Sir, this is the victory of every Sri Lankan. This is the victory of every Sri Lankan mother, father, grandmother, grandfather, who said, who believed, we were fallen, but we have the tenacity and we have the courage to get up. Oh, atta api jatiyak vashayen bima watuna ape aathmeya pamanak nemei ape amudet galawunu avasthawaka api hitiye jatyantara issaraha namuth merate janayage me bhumiyata pahalen yana dharmayat ඔවුන්ගේ ඉතිහාසයත් ඔවුන් විශ්වාස කර කිව්වා අපි වැටුණා තමයි නමුත් අපි ශ්‍රී ලාංකිකයි එයින් කියවෙන්නේ අපි නැවතත් නැගිටින්න ලෑස්තියි කියන ඒ ඓතිහාසික තීරණය අපි ගත්තා. මා මේ සිද්ධිය දිහා සුළුතරයක් වන කතෝලික ජනතාව සුළුතරයක් වන මුස්ලිම් ජනතාව වගේම සුළුතරයක් වන සංස්කෘතික දෙමළ කණ්ඩායමකට අයිති කෙනෙක් මම. මේ රටේ ඉතිහාසයේ පුරාම පාලන තන්ත්‍රයේ විසිනුත් ජාත්‍යන්තරයේ විසිනුත් කර ඇත්තේ කුමක්ද? මේ සුළුතර කණ්ඩායම් අතර විරසකය, වෛරය, නපුරුකම, ක්‍රෝධය, අවිශ්වාසය බිහි කිරීමයි. ඒ නිසා ඉතිහාසයේ පුරාම නොවිසුණු ප්‍රශ්න රාශියක් තිබෙනවා. 1982 යාපනයේ කීර්තිමත් ජාත්‍යන්තර පුස්තකාලයට ගිනි තැබුවේ කවුද? තවත් පිළිතුරු නැත. 1983 අහිංසකව දකුණේ සිංහලයන් සමග බෞද්ධයන් සමග කෝවිලේ වගේම පන්සලේ විහාරයේ අපේ ස්වාමින් වහන්සේලාත් එක්ක දානය දෙමින් බණ අසමින් එකට ජීවත් වුණු දෙමළ ජනයාව අමුමුවේ ගිනි තිබ්බේ කවුද? 83 දී. තවත් පිළිතුරු නැත. රසවාදී කණ්ඩායමකට අයිති වුණත් සිරකඳවුරු වල හිටපු සිරකඳවුරේ ආරක්ෂාව ලබා දිය යුතු කුට්ටිමණී ඇතුළු 56 දෙනා ඝාතනය කළේ කවුද? ඒකට දොර ඇර දුන්නේ කවුද? මෙවැනි ඉතිහාසයක්, ලේ වැගිරුණු ඉතිහාසයක්, මඩ තැවරුණු ඉතිහාසයක් මේ රටේ දේශපාලනයේ තිබෙන බව අපි නොදන්නවා නෙමෙයි. ඒ නිසා මේ අඳුරු කළු ලයිස්තුවට ඇතුල් වුණු දරුණුම සිද්ධිය නම් මේ පාස්කු ප්‍රහරයයි. මේ පාස්කු ප්‍රහරය සම්බන්ධයෙන් නොයෙක් දෙනා නොයෙක් දේ කියා ඇත. අවුරුදු පහක් ඇත. ජාත්‍යන්තරය නවසීලන්තයේ සිට ඔස්ට්‍රේලියාව දක්වා ඊළඟට එංගලන්තය, ඇමරිකාව, ඕලන්දය, ස්පාඤ්ඤය වැනි රටවල්වල ඒ රටවල්වල ඔත්තු සේවාවන් මන්දයත් ඒ පුරවැසියන් මෙහි මියගිය නිසා ඒ අය ඇවිත් ස්වාධීන පරීක්ෂණ කළා. ඒ ස්වාධීන පරීක්ෂණවල කටයුතු තාමත් සිදුවමින් පවතිනවා. ඇමරිකානු ජාතික 4 දිනක් මිය ගිය නිසා ඇමරිකානු මධ්‍යම රජය ෆෙඩරල් ගවර්න්මන්ට් ඔෆ් ඇමරිකා is still conducting the murder of the 4 Americans that took place on the 21st of April 2019. All of them commonly have said two things. මේ ජාත්‍යන්තරත් ජාතික විමර්ශනවලනිත් කාරණා දෙකක් පොදු ගුණාකාර හැටියට මතු වී තිබෙනවා. එකක් නම් මේ පාස්කු ප්‍රහාරය පිටිපස්සේ ජාත්‍යන්තරව සම්බන්ධ වෙච්ච කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් මැද පෙරදිග ඉන්නවාද, පාකිස්තානයේ ඉන්නවාද, ඉන්දියාවේ ඉන්නවාද කියන එක තවමත් සොයාගෙන නැත. නමුත් අන්තර්ජාලය ඔස්සේ වහාබි මුස්ලිම් ප්‍රාථමික මූලධර්මවාදී කණ්ඩායමක් විසින් අහිංසක ශ්‍රී ලංකානු මුස්ලිම් සමාජය තුළට කිනා බැස කාවැද ඔවුන්ගේ අන්තවාදී මතය තහවුරු කරන්නට උත්සාහ ගත්ත බව, අවුරුදු 10කට කලින් සිට උත්සාහ ගත්ත බව දැන් තොරතුරු හෙළි වී තිබෙනවා. මුස්ලිම් සහෝදරවරු ඔවුන්ගේ ධර්මයට මෙන්ම, ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වලට මෙන්ම, ඔවුන්ගේ පවුල්වල සහසම්බන්ධයට ඉතාමත් ලැදි අය. ඔවුන් පස්වරක් තමන් අදහන දෙවියන් වැද ව්‍යාපාර කටයුතු වල යෙදෙමින් තමන්ගේ සංස්කෘතිය ගොඩනගන්නට තමන් ජීවත්වන ප්‍රදේශයේ උත්සුක වන බව ගාල්ලේ සිට මාතර දක්වාත්, මඩකලපුවේ සිට කොළඹ දක්වාත් අපි දෛනිකව දන්න අත්දැකීමක්. මා විශ්වවිද්‍යාලයේ සිටියේදී මගේ හොඳම මිතුරා සහ මිතුරිය මුස්ලිම් සමාජිකයන් දෙන්නේ. ඒ අයට ප්‍රශ්නයක් තිබුණේ නැහැ මුක්කාඩුව දාන්නේ නැතුව විශ්වවිද්‍යාලයට එන එක. ඒ අය කළු විතරක්ම නෙමෙයි ඇඳගෙන ආවේ. ඒ අයට ප්‍රශ්නයක් තිබුණේ නැහැ විශ්වවිද්‍යාලයේ කැන්ටිමේ අපිත් එකට වාඩි වෙලා කෑම කන එක. ඒ අයට ප්‍රශ්නයක් තිබුණේ නැහැ දෙමළ වුණත් සිංහල වුණත් තවත් සහෝදර ශිෂ්‍යෙක් එක්ක එකට වාඩි වෙලා පාඩම් කරන එක. නමුත් අවුරුදු 15ක් 10කට වගේ කලින් කාලයක සිට මෙන්න මේ ක්‍රමය වෙනස් වුණාය. ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවෝ මුහුණ වසාගත යුතුය. ඔවුන් හිස සිට කකුල් දෙක දක්වාම කළු කබායක් ඇඳිය යුතුය. ඔවුන් අත්වලට පවා කළු මේස් දැමිය යුතුයි කියලා කියන්න ලියන්න කියවන්න පටන් ගත්තව කාලයකදී අපි නිහඬව හිටියා. ජාරාන්ව බිහි කළේ අන්න ඒ නිහඬතාවයයි. මේ රටේ සංස්කෘතියටත් පොදු ලක්ෂණයටත් මේ රටේ ධර්මයටත් විරුද්ධව වැඩ කරපු ඒ වහවි කණ්ඩායම් විසින් ගෙන ගිය සංස්කෘතික ඝාතනයටත් ඒ සෙග්‍රිගේෂන් එකටත් මුස්ලිම් වරයෙක් නම් රැවුල වැවිය යුතුය, මුස්ලිම් කාන්තාවක් නම් කළු ඇඳිය යුතුය කියන ඒ බෙදීම කරන මොහොතේදී අපි නිහඬව හිටියා. අන්න ඒ නිහඬතාවය තමයි ජාරාන් දක්වා තල්ලු කළේ යන්නයි මගේ උපකල්පනය. මන්දයත් මාටින් ලූතර් කිං කියනවා, ඉන්ජස්ටිස් සම්වෙයා ඉස් ත්‍රෙටන් ටු ද ජස්ටිස් එවරිවෙයා. යම් තැනක අයුක්තියක් සිදු වෙන්නේද අපි එතන නිහඬව ඉන්නවා නම් එය මුළු ලෝකයේම යුක්තියට විරුද්ධව අපි කරන අපරාධයක් කියන්නේ. මෙන්න මේ නිසා අපට වෙනවා මෙන්න මේ සිද්ධිය පූර්ණ වශයෙන් පුළුල්ව බලා සිටින්නට. අද මේ සිද්ධියට අවුරුදු 5ක් ගතවන මොහොතේදී අපි එයින් උගත් පාඩම් ගත්තේ කෙසේද? මේ පිළිබඳව විද්‍යාත්මකවත් පරිශීලනාත්මකවත් ලිපි රාශියක් ලිවී තිබෙනවා. කාරණා ලිපි දෙකක් විතරක් මට මතක් කරන්න ඉඩ දෙන්න. ආචාර්ය රංග ජයසූරිය මාධ්‍යවේදියා හැටියට ක්‍රියා කරන කෙනෙක්. ඔහුගේ ද ඉන්ටර්නැෂනල් සිකියුරිටි රිවියු සංගරාවේ ලිපු දීර්ඝ ලිපියේ අවසානයේදී ඔහු කියන්නේ, මෙන්න වහබිසම් විසින් කළ මේ විනාශයට නිහඬව සිටීම අපි තවදුරටත් නොකළ යුතුයි යන්නයි. ඒ නිසා අප දරු සභාපතිතුමනි, මේ විවාදය කරන මොහොතේදී අප බුද්ධිමත් වැඩහිටි වග කියන මේ රටේ පුරවැසියාගේ බදු මුදලෙන් නඩත්තු වෙන සෙනගක් හැටියට කළ හැකි සුවිශේෂ කාර්යයක් ඇත. මොකක්ද ඒ කාර්යය? එහෙනම් එදා 19 අප්‍රේල් 21 දවසේ උදේ 8:45 ශුද්ධ වූ ශාන්ත අන්තෝනි කොටහේනේ දේවස්ථානයෙන් පටන් අරගෙන 1:20 දෙහිවල හෝටලය දක්වා සිදුවුණු ඒ බෝම්බ ප්‍රහාර 6න් එත ඒක නතර වුණේ නැති බව අපි දන්නවා. එදා හවස තවත් බෝම්බ වැලක්ම යන්නට නියමිතව තිබුණු බව ආචාර්ය ගුණරත්න ගුණරත්නගේ පොතේ දැන් ඔහු පරිශීලනාත්මකව කියනවා. ඒක නැවතුනේ කොහොමද? දෙවට කොටදී මේ කණ්ඩායමේ නායකයා සහ ඔහුගේ බිරිඳ තමන් සිවිදින සාගත්ත නිසා සුයිසයිඩ් කරගත්ත නිසා කමාන් චේන් එක නැවතුණු නිසා හවස සිදු වෙන්නට තිබුණු මහා තවත් විනාශයක් නැවතුණු නිසා ඒකෙන් කියවෙන්නේ මොකද්ද අවුරුදු 30ක සිවිල් යුද්ධයක පැටලුණු මේ රට යම්මෝ විදිහකින් ඔළුව උස්සන්නට උත්සාහ ගත්ත මේ රට නැවතත් පොළවට සමතලා කරන්නට උත්සාහ ගත්ත දේශීය ජාත්‍යන්තර කණ්ඩායම් විසින් ඉලක්ක කරගත්තා වූ මාගේ මාතෘභූමියේ ඝාතනයට අපි අසූනේ නැති බවයි මේ හරියට බාගෙට පිරුණු වීදුරුවක දිහා බලන දෙන්නෙක් වගේ එක්කෙනෙකුට පේන්නේ බාගයක් පිරලා තියෙන ජලයයි අනෙක් එක්නාට පේන්නේ බාගෙටම තියෙන හිස්කමයි මා කියනවා මෙන්න මේ සාරාන් සිද්ධියෙන් මෙන්න මේ පාස්කු සිද්ධියෙන් අපට සිදු වෙලා තිබෙනවා අපි අතරේ අන්‍යෝන්‍ය භාවය මොනතරම් තිබෙනවාද නැත්නම් මොනතරම් නැද්ද කියන කාරණය ඒ නිසා ඊයේ ගරු කාඩිනල් පියතුමාගේ කතාවේදී කිව්වා වගේ උන්වහන්සේට හිත රිදිලා තිබෙනවා රාජ්‍ය විසින් කළ පොරොන්දුන් ඉටු නොකළ නිසා මාගේ වෛද්‍යවරයෙක් කතෝලිකයෙක් මගේ දනිස්සේ තිබෙන පොඩි ආබාධයකට මම යනවා ඔහු වෛද්‍යවරයෙක් ඔහු මාව අඳුනගත්තේ නැහැ පළවෙනි දවස් දෙකේදී පස්සේ අපි රටේ තත්ත්වයන් ගැන කතා කරද්දී තමයි ඔහු දැනගත්තේ මම පාර්ලිමේන්තුවේ වාඩි වෙන රාජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට ඔහු මට කීවා මම වෛද්‍යවරයෙක් නොවුනා නම් ඔබට මිස් දේවේ මං කරන්නේ නැහැ මං පොරොන්දු වෙලා තියෙනවා මගේ වෘත්තියට මගේ හතුරකට වුණත් මං වෙදකම් කරනවා කියා මන්දයත් ඔබගේ රජය විසින් තවමත් මේ පිළිබඳව අපට සෑහීමකට පත්වෙන්නට පුළුවන් විධියේ පරිශනාවක් හා නිගමනයකට ඇවිත් නැත කටුවාපිටියේදී ඔහුගේ සහෝදරියත් ඔහුගේ සහෝදරියගේ දියණියත් නැති වුණු වේදනාව තවමත් තිබෙන බව මේ සත්‍යයයි මන්ත්‍රතුමනි ඔබතුමා වෙන්නප්පුවේ ඔබතුමා බෞතරයක් ඔබතුමා කතෝලිකයෙක් ඔබතුමා කතෝලිකයන් සමග ජීවත් වෙන කෙනෙක් කතෝලිකයන්ගෙන් ඡන්දය ලැබෙන කෙනෙක් ඒ ඇයිට අපි පිළිතුරු දිය යුතුයි ඉතිහාසය අමතක කර යන්නට බෑ ඒ නිසා මගේ යෝජනාව නම් මගේ යෝජනාව ගරු සභාපතිතුමනි කරුණාකර කාල පරිච්ඡේදයක් ඇතුළුව මේට සම්බන්ධ කතෝලික සභාවද අපේ බුද්ධිමත් කොටසද ජාත්‍යන්තර නීතිය පිළිබඳව දන්නා අයද ගෙනවිත් මේ දක්වා තිබෙන සියලු තරතුරු ඉදිරිපත් කර මේ පාස්කු සිද්ධියත් එහි විමර්ශන කටයුතුත් යුක්තිය ලැබෙන්නේ කවදාද යන්න පිළිබඳවත් අපි එකඟ වෙමු එන එකඟ වීමේ හැකියාවක් තිබෙන ජාතික විමර්ශන කමිටුවකට මමගේ යෝජනාව ඉදිරිපත් කරනවා එයට අවශ්‍ය කරන ජාත්‍යන්තර තාක්ෂණික දැනුම අපි ලබා ගත යුතුයි මන්නේත් අයුක්තිය තමන්ගේ හදවතේ තිබෙනවා නම් කොච්චර අපි එයාට කන්න දුන්නත් කොච්චර එයාට අපි ගෙවල් හදලා දුන්නත් කොච්චර එයාට අපි පාර හදලා දුන්නත් තමන්ට අයුක්තියක් වෙලා තිබෙනවායි කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් ඔව් ඇය ශ්‍රී ලංකානු පුරවැසියෙක් හැටියට ජීවත් වීමේ අයිතිය ඒ සම්බන්ධ වීමේ අවකාශය අපි නැති කරනවා හා සමානයි ඒ නිසා මේ වසර මැතිවරණ වසරක් හැටියට බොහෝ අය නම් කර තිබෙනවා හැම පක්ෂයක්ම හැම ඉදිරිපත් වෙන අපේක්ෂකෙක්ම කිව යුතුයි පාස්කුව සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය මොකද්ද කියලා පාස්කුව සම්බන්ධයෙන් තමන් ගන්නා පියවර මොකද්ද යයි ප්‍රකාශ කළ යුතුයයි මා යෝජනා කරනවා මෙන්න මේ පසුබිම තුල තමයි අපිට කියන්නට වෙන්නේ දැනට රජය මේ අවුරුදු පහ තුළදී යම් යම් අඩුපාඩු කමක් ඇතුව ඔබ දන්නා හැටියට ජාත්‍යන්තරව ඇමරිකාවේ සිදුවුණු ලොකුම සස්වාදී ප්‍රහාරය අපි දන්නවා ද්විත්ව කුළුණුවලට පහර දී. ඒ ද්විත්ව කුළුණුවලට පහර දීමේ ප්‍රාථමිකව දැනුම එයාට තිබුණා. මෙවැනි එකක් සිදු වෙන්නට යනවා අය මෙවැනි එකක් කරන්නට ඉඩ තියෙනවා අය අල්කයිඩා ඇතම් වෙලට පහර දී හැකිය කියන තොරතුරු තිබියදී ලෝකේ ප්‍රබලම ඔතු සේවය තිබෙන CIA සංවිධානය FBI සංවිධානය වගේ තිබෙන ලෝකයේ ප්‍රබලම අවියෝජිත සහිත රාජ්‍ය වන ඇමරිකාවට ඒක නවත්ත ගන්නට බැරි වුණා. මන්ද ත්‍රස්තවාදී ස්වභාවය එයයි. ත්‍රස්තවාදී ස්වરૂපය එයයි. ත්‍රස්තවාදී මෙහෙයුම එයයි. ළඟ සිට තමන් සමග ජීවත් වෙමින් තමන් සමග සිනාසෙමින් තමන්ගේම විනාශයට සැලසුම් කරන පිඹුරුපත් අදින හැකියාව තිබෙන්නේ ත්‍රස්තවාදීන්ට පමණයි. අනේ ඒ නිසා තමයි අපි කිව යුත්තේ මම කතෝලිකද මම බෞද්ධද මම හින්දුද මං දෙමළද මං සජබද මම පොහොට්ටුවද මම UNPද මං අලියද මං ටෙලිෆෝන්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. අපි සියලු දෙනාම එක වී කියන්න ඕනේ අපි රාජ්‍ය නොවන ත්‍රස්තවාදීන විරුද්ධයි. අපි පුද්ගලික කණ්ඩායම් ත්‍රස්තවාදීන විරුද්ධයි. LTT ත්‍රස්තවාදීන විරුද්ධයි. අපි බෙදුම්වාදීන විරුද්ධයි. ඒ වගේම ISI ත්‍රස්තවාදයටත් ඔවුන්ගේ නියෝජිතයෝ ඉන්නවා නම් මේ රටේ අපි ඔවුන්ට විරුද්ධයි. අපි ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරනවා. ඒ අය මොන ස්වරූපයෙන් ආවත් අන්න ඒ අදිෂ්ඨානය අපි ලබා ගත යුතුයි. අන්න ඒ අදිෂ්ඨානය අපි ජාතියක් හැටියට විශේෂයෙන් දේශපාලනය කරන පොලිටිකල් කමියුනිටි එක හැටියට අපිට වාකීමක් තිබෙනවා. අන්නේ වාකීම බාර ගන්න. අන්නේ එවිට විතරක් පමණක් අපිට කියන්න පුළුවන් දැන් පාසල් යන දරුවාට බලාපොරොත්තු දෙන්න පුළුවන් මේ රටේ යුක්තිය තිබෙන රටක් මේ රටේ වැරදි සිදුවෙනවා. නමුත් ඒ වැරදි සිදුවෙලා වසර ගණනක් ගියත් වැරදිකරුවන් හමුවේ නීතියට ගෙනල්ලා ඒ අයට යුක්තිය හිට කරන්න පුළුවන් රටක් මේක කියන බලාපොරොත්තුව අපේ දුවදරුවන්ට දෙන්න අසමත් නම් අපි සංස්කෘතිකව අපි ආර්ථිකයෙන් ගොඩ වෙච්ච රටක් වෙන්න පුළුවන්. නමුත් සමාජ සම්මුතියෙන් අසමත් රාජ්‍යයක් බවට පත් වෙනවාට වළක්වන්නට බෑ. ඒ නිසා දැන් තිබෙන මේ තත්ත්වයන් යටතේ අපට කියන්නට තිබෙන්නේ ශ්‍රී ලංකාව දැන් මේ මොහොත වෙද්දී ඔබ අප සියලු දෙනාගේම විපක්ෂයේ ඉන්න ගායන්ත කරුණාතිලක වැනි මම දන්නවා ඔබතුමාගේ දේශපාලනය ඔබතුමා නියතමානි දේශපාලඥයෙක් රැඳී ඉන්නවා මේ මොහොතේදී ගාල්ල ප්‍රදේශයේ. අපි විපක්ෂයේ ඔබතුමා විපක්ෂයේ හිටියත් මේ රට ගැන තිබෙන කැපවීම නිසා කරන විවේචනයන් වල යහපත් ප්‍රතිගුණ නිසා අපි දැන් රටක් හැටියට හිස හොසවන බව ජාත්‍යන්තරය පිළිගන්නවා. මේ අවුරුද්ද වෙද්දී මාර්තු අවසානයේ වෙද්දී විදේශිකයන්ගේ සංචාර කටයුතු නිසා ශ්‍රී ලංකාවට ලැබුණු මුළු ආදායම ඩොලර් බිලියන 6ක් බව අපි පත් කරගෙන තිබෙනවා. ස්තුතියි විපක්ෂයේ ඔබ කරපු විවේචන නිසා අපි ශක්තිමත් වුණා. ස්තුතියි අපි එකට සාරාහන්ව පරාජය කළා. සාරාහන් බොහොම ගහපු වෙලාවේ ඊළඟ දවසේ කාක් එක්කත් මේ රට ආවේ නැහැ. ජාත්‍යන්තරය අපිව අමතක කළා. එන්න භයානක රට කියලා කිව්වා. අද වෙනකොට එන්න පුළුවන් පහසුම ආස කරන රට ලංකාව බවට පත්වමින් තිබෙනවා. අපි බිලියන 2ක් ණය සහ වාරික ගෙවා අවසන්ය. ඩොලර් බිලියන 2ක්. ඒ ගෙවලත් මේ වෙනකොට ජාතික සංචිතයේ ඩොලර් බිලියන 6ක් අපිට එකතු කරන්නට පුළුවන් වෙලා තිබෙනවා. මේ වසර අවසානයේදී ගරු ජනාධිපතිතුමත් ඔහුගේ රාජ්‍යාමතිවරු දෙදෙනාත් ඇතුළුව ඒ මහ බැංකුවේ නිලධාරිනුත් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරිනුත් ලේකම්තුමා ශිරවර්ධන ඇතුළු කණ්ඩායමත්ගේ උත්සාහය නිසා සහ මේ රටේ පරිධිගත වැසියාගේ කැපවීම නිසා දිවරයාගේ සිට ගොවියාගේ සිට ගාබන් ෆැක්ටරියට යන සහෝදරියගේ කැපවීම නිසා මේ වසර අවසානයේදී අපේ ජාතික සංචිතය ඩොලර් බිලියන 10 දක්වා වැඩි කරන්නට ළඟා වෙන්නට අදිස්ථානෙන් අපි කටයුතු කරනවා. අනේ ඒ නිසා අපිට පුළුවන් වෙලා තිබෙනවා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරය අද 295 300 වැනි අගයකට සිර කර තබන්නට රුපියලේ ශක්තිය සාපේක්ෂව වැඩි කරන්න අපිට පුළුවන් වෙලා තිබෙනවා. ප්‍රේෂණයේ සම්බන්ධයෙන් ගත් කල අවුරුදු 20කට පස්සේ වැඩිම ප්‍රේෂණයක් ලැබුණු කාර්තුව හැටියට මේ කාර්තුව අවසන් වෙනවා. මන්දයත් මැද පෙරදිග ඉන්න අහිංසක අපේ සේවකයන් වැඩි කොටසක් කාන්තාවන් ඒගොල්ලෝ ශ්‍රී ලංකාවේ ඉන්න හිටින්න පුළුවන් රටක් ගෙවක් හදන්න පුළුවන් රටක් තමන්ගේ ව්‍යාපාරයක් කරන්න පුළුවන් රටක් කියන බලාපොරොත්තුව අපි ඒ අය තුළ පතිත කර තිබෙනවා ජනිත කර තිබෙනවා පැල කර තිබෙනවා වර්ධනය කර තිබෙනවා. එන්නේ ඒ නිසා ප්‍රේෂණය වැඩි වී තිබෙනවා. දැන් මේ මොහොත වෙද්දි අප්‍රේල් මාසේ අගවෙද්දී
ඔබතුමා තා විනාඩි 2ක් කාලයක් ඉතුරු තිබෙනවා.
අප්‍රේල් මාසේ අගවෙද්දී අපේ ගණනය අනුව දෙසැම්බර් කාලයේ අවසන් වෙද්දී 20-24 වර්ෂය තුළ ශ්‍රී ලංකාවට විදේශික සංචාරකයන් මිලියන 2ක් එනම් ලක්ෂ 20ක් පැමිණෙන්නට නියමිතය. ඒ පැමිණෙන සමගම ඔවුන් විසින් ජනිත කරන ආර්ථිකය ඩොලර් බිලියන 8ක් දක්වා වර්ධනය වීමර නියමිතය. එනිසා පාස්කුවේ වේදනාව අපි තුල තිබෙනවා. පාස්කුවේ වරද අපි පිළිගත යුතුයි. නිලධාරීන්ගේ වරද, තොරතුරු ගලා යාමේ මේ ප්‍රමාදය, වෙලාවට තිරණ ගති නැති ප්‍රමාදය, මේ සියල්ලක්ම තියෙන්න පුළුවන්. ඒ ලයිස්තුව තුළ ගරු ගෝඨාභය ජනාධිපති ඉන්න පුළුවන්, ගරු මෛත්‍රීපාල සිරිසේන ඉරිපු ජනාධිපතිතුමා ඉන්න පුළුවන්, බුද්ධි අන්තයේ නිලධාරීන් ඉන්න පුළුවන්. නමුත් අතීතය පිළිබඳව කරන ඒ හැම ආවර්ජනයකින්ම සිදුවේ යුත්තේ අනාගතය පිළිබඳව අලුත් තත්ත්වයක් ඇති කරගන්නටයි. ඒ නිසා මේ ගරු සභාවේ කාලය අවසන් වෙලා තිබෙන නිසා මාගේ ඉල්ලීම නම් අපේ පක්ෂ විපක්ෂ කියන මේ බෙදුම් රේඛාවෙන් අමතක කර තවත් සාරාහන් කෙනෙකුටවත්, තවත් ISIS කණ්ඩායමකටවත්, තවත් LTT කණ්ඩායමකටවත්, තවත් බෙදුම්වාදී ආගම්වාදී ජාතිවාදී කණ්ඩායමකට ඉඩ නොදෙන සමාජයක්, දේශපාලනයක්, රාජ්‍යයක් ගොඩනැගීමට අපි කැපවෙන්න ඕනේ. අන්න ඒ කැපවීම තමයි මේ අපි දිහා බලාගෙන ඉන්න මේ සුළු සේවක අපේ මේ අපිට උදව් කරන මේ සහෝදරයන්ට දෙන බලාපොරොත්තුව. අපි මෙතන අවිල්ල අපි කෑ ගහලා යන්න පුළුවන්. මුත් ඔවුන් තරුණයන්, ඔවුන් ජීවත් වේ යුතුයි, ඔවුන් විවාහ වේ යුතුයි, ඔවුන් ධර්මල්ව ඇති කළ යුතුයි. ඔවුන්ට දෙන බලාපොරොත්තුව මොකද්ද? අන්න ඒ නිසා මේ විවාදයේ පළවෙනි දවස අවසානයේදී මා කියා
සිටිනවා, කාලය අවසන්,
විවාදයක් අවශ්‍ය නැත. එකම විවාදයයි තියෙන්නේ. ඒ විවාදය නම් මේ රට ගොඩ අරගෙන ශ්‍රී ලංකා මාතාව ලෝකයේ අභිමානවත් රටක් හැටියට කරවීමේ හැකියාව තියෙන්නේ කොහෙද කියන විවාදය පමණයි. ඒ විවාදයටත්, ඒ ගමනට නායකත්වය දෙන ගරු ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත්, කැබිනට් මණ්ඩලයටත්, මගේ ආණ්ඩුවේ සග අපේ සගයන්ටත්, විපක්ෂයේ තීරණාත්මක විවේචනයන් ගේන යහපත් දේශපාලඥයන්ටත් ස්තුතිවන්ත වෙමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් අපි එක්වමු කියන ආයාචනය මා නැවත කරනවා. බොහොත්ම ස්තුතියි.
සදිගරු අමාත්‍යවනේ, පාර්ලිමේන්තුවේ හෙට දින එනම් 2024 අප්‍රේල් මාස 25 වෙනි දින පෙරවරු 9:00 ට යළි රැස්වේ.